సమంత చక్రవాలేసు అత్రా గచ్ఛంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గ మొక్కదం ధమ్మ శ్రవణ కాలో అయం వదంతా ధమ్మ శ్రవణ కాలో అయం వదంతా ధమ్మ శ్రవణ కాలో అయం నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్స సంసార కత్తరి నితరవును కెమతి గుణబర కారుణిక పింగ్వత్ని దెన్ అపి మే విలావి పలము కుటమ లోతురు అమామేని సమ్మా సంబుద్రజానన్ వహంసేగే అత్పస్ మల్పహం సుంద పూజావం సహితవ ప్రణీత గిలన్ పసదానయ తన్ పత్కరన్నటి యదున ఇతిన్ అపి మే వేళా విధి ఫలము కొట ఉతుము లోతురు అమామేని సమ్మా సంబుద్రజానన్ వహంసేట తున్లువాక్ సనసావదాల నవలౌతురా శ్రీ సద్ధర్మేట సదహమ్మగిం నివును సెనసును ఆర్య ఉత్తమ మహాసంగరు నటమాగే జీవిత పూజావిం వందనావ నమస్కార్య వేవాయి సాధుకేల నమస్కార కరము లోతురు అమామేని బుద్రజానన్ వహంస అపట అనుకంపావిం కరుణావిం అపి భూమత్మ శ్రద్ధా గౌరవేం పిలియలకుట తెన్ పత్కరణ లద్ మల్పహం సుమద పూజావం సహితో మే ప్రణీత గిలన్ పసదానయ ఇవసావదారత్వా పిలిగణిత్వా లోతురు సంబుదు గుణ విశేహి ఉతుం పూజావక్కుట మే సెలు పూజావన్ పూజా కరమి పూజా వేవా పూజా వేవా పూజా వేవా కిన దహసతి కరగనిము సెలు తెన్ని పీటియావు శారీరిక ఉద్దేశిక పారిభోగికవు త్రివిధ చైత్య రాజానన్ వహన్సే లాటద మమ వెద నమస్కార కరమి మాగే నమస్కార వేవాయి సాధు కేలా అనంత ససర పురావట దెనను దెన సిదూను సీలు అరదట ప్రమాద దోషేనట మట సమావ లభేవా దివనువద తివనువద ఉతుం తునురువనిన్ మట సమావ లభేవాయి సాధుకయా ప్రార్థనా కటయతు దెన్ అపి మే విలావిధి లోతురు గుణ విశేహి ఉతుం మల్పహం సుమద పూజావం సహిత గిలన్ పసదానే పూజా కరల తునురువన్ గుణ వందనా కరల అపమనవు కుశల సిత్ సముదాయ మే స్వల్ప మొహతి ఉనత్ అపి అతి కరగన పహల కరగన తవ దురటద్దెన్ బలాపొరొత్తువ ఉన్వహంసే లోట అనుకంపావిం పరమ కరుణావిం దిశావదహల ఏ నవలోతురా శ్రీ సద్ధర్మీం విద శ్రవణే కరగన్నటాయ్ పింగతుని దిన బ్రహ్మలోకవాసి బ్రహ్మరాజే మినిస్లో దిశ బలన కొట ఏ బ్రహ్మయాట పెనీగి ඔවුන්ගේ අවශ්‍ය ප්‍රමාණයත් එක්ක ඊට සාපේක්ෂකව බලනකොට මේ මනුස්ස ලෝකේ මිනිස්සු ඉපදෙනකොටම මැරෙනවා වගේ. වෙහි වෙලාවේ දිය මත හටගන්න පෙන පිඬුව දිය බුබුල ඊළඟට වැටෙන දිය බිඳුවෙන් බිඳිලා යනවා. ඒ වගේ මේ මිනිස්සු බොහෝම ඉක්මනින් ණය යනවායි දැක්කේ ඒ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම ආයු ප්‍රමාණයට සාපේක්ෂකව. එයාට ලොකු අනුකම්පාවක් ඇතුණානේ මේ මිනිස්සු උපදිනකොටම මැරෙනවා වගේ. මොකද එහි ආවශ්‍ය ප්‍රමාණයට අනු අපේ ආවශ්‍ය බොහෝම අල්පයි. දෙවියන් හඳුන්වනවා කොටස් දෙකකට බෙදලා අල්පායුෂ්ක හා දීර්ඝායුෂ්ක කියලා. දීර්ඝායුෂ්ක දෙවියෝ කියලා කියනකොට බ්‍රහ්ම රාජවරු කියවෙන්නේ. අල්පායුෂ්ක දෙවියෝ කියලා කියනකොට සදෙව් ලෝවාසී දෙවියන්වයි කියවෙන්නේ. සදිව්‍ය ලෝකයේ පහළම තැන චාතුරු මහා රාජිකය. චාතුරු මහරාජික දෙව්ලොව ආයු ප්‍රමාණය කියවෙන්නේ මේ මිනිස් ලොව වසර සීයක් චාතුරු මහරාජිකයට එක දවසක් වෙනවා. එබඳු දින 30ක් මාසයක්, එබඳු මාස 12ක් වසරක්, එබඳු වසර 1000ක් චාතුරු මහරාජිකය අවසන්. ඒ පහළම තැන එබඳු ආයුෂක් වෙනවා නම් මිනිස් ආයුෂ ගණනින් ලක්ෂ ගණනක්. දීර්ඝායුෂ ඇති බ්‍රහ්ම ලෝකයට යනකොට ඊටත් වඩා බොහෝ ආයුෂයි. එනිසා මේ බ්‍රහ්ම රාජයාට ලොකු අනුකම්පාවක් ඇති වුණා මිනිස්සු ගැන. ඉපිදිලා බොහොම ටික වේලාවකින් මිය යන බවයි පෙනුනේ. ඇයි මේ මිනිස්සු මේ ලෝකේ මෙහෙම මිය යන්නේ? බොහොම කෙටි වේලාවකින් එයාගේ නොවනේ අවබෝධයේ හැටියට පෙනුනේ මේ කාම ලෝකයේ උපදින නිසා. අපි ඉන්න මේ බ්‍රහ්ම ලෝකයට ආවොත් බොහෝ කලක් නොමෙරි ඉන්න පුළුවන්. එනිසා මිනිසයන් කෙරෙහි මහා කරුණාවකින් අනුකම්පාවකින් දිනක් රාත්‍රියේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ජේතවනාරාමයට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවෙහි මේ දීර්ඝායු ඇති දේවතාවක් කියනවා, බුදුරජාණන් වහන්ස සත්‍යාවිය ඕමට්ටෝ ඩහ්‍යමානෝව මත්තකේ කාමරාගප්පහානාය සතෝ බික්ඛු පරිභජේ. හිසට තියුණු සතකින් පහර ලද වෙලාවේ, හිස ගිනිගත් වෙලාවේ ඊට පිළියම් කිරීම සඳහා සියලු දේ අතහැරලා ප්‍රමුඛතාවය දෙනවා වගේ මේ ලෝකේ මිනිස්සු මේ කාමරාගේ ප්‍රහාණය කරලා කාම ලෝකයේ ඉක්මලා මේ බඹලොවටවත් එන්න වඩ වඩාත් උත්සාහ විය යුතුයි නේද කියන අදහස උන්වහන්සේ හමුවෙහි ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ අදහස පිළිගත්තෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. හැබැයි උන්වහන්සේ වදාලා ඊටත් වඩා ප්‍රමුඛතාවයේ දිය යුතු කාරණාව. සත්‍යාවිය ඕමට්ටෝ ඩහ්‍යමානෝව මත්තකේ සක්කාය දිට්ඨිප්පහානාය සතෝ බික්ඛු පරිභජේ. හිසට තියුණු සතකින් පහර වැදුනොත් අපි සියල්ල අමතක කරනවා. දුවා දරුවෝ නෑදෑයෝ හිතවන්තයෝ මව්පියෝ ගේ දොර සල්ලි මිල මුදල් ගැන ඒ වෙලාවට කල්පනා කරන්නේ නෑ. වහා සුවපත් වීම සඳහා කළ යුත්ත පිළිබඳවයි ප්‍රමුඛතාවය. හිස විනිගත්තොත් ඒක නිවා ගන්න හදනවා මිසක් ඒක පස්සට දාලා අනෙකුත් අනෙකුත් දේවල් සඳහා යොමු වෙන්නේ නැහැ. ඊට ප්‍රමුඛතාවය ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේද වදාරනවා ඊටත් වඩා හිසට සැතකින් පහර ලද වෙලාවේ සියල්ල අමතක කරලා ඒ ප්‍රතිකර්ම සඳහා මූලිකත්වයේ ප්‍රධානත්වයේ දෙනවා වගේ. හිස ගිනිගත් වෙලාවේ ඒක නිවා ගැනීම වෙනුවෙන් අනිත් සියල්ල අමතක කරලා ඒ ක්‍රියාවට මූලිකත්වය දෙනවා වගේ ඊටත් වඩා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුය කියලා උන්වහන්සේ වදාලා සක්කාය දිට්ඨි පහනායි. සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයේ දේවතාවාගේ ප්‍රකාශනයේ ගැළපීමක් ඇද්ද නැද්ද කියලා විමසා බලන තරම් වටින කාරණා මේ දෙපැත්තෙම තියෙනවා. වර්තමාන ලෝකේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා පුළුවන් තරම් පින් කරලා දෙව්ලොව උපන්නොත් දිව්‍ය ලෝකේ ඉන්නවා බුදුහාමුදුරුවන්ව දැකලා බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහපු දෙවියෝ වදත් ඒ අයගෙන් සැබෑ ධර්මයේ අහගෙන එහිදී නිර්වාණ අවබෝධයේ පිණිස කටයුතු කරන්නට පුළුවන් කියන අදහසකින් ලෝකයා මෙහෙයවනවා ඒ දෙව්ලොව ගමනට. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයත් එක්ක දෙව්ලොවට නෙමෙයි ඊටත් එහා වූ බඹලොවට යන ගමනක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකොට ඉගෙන විශේෂ ඇගයීමක් නොකොට කරනවා නම් කලයුත්ත එය නොවේය. මේ ජීවිතයේ ප්‍රමුඛතාවය දිය යුත්තේ දෙව්ලොව ගමන හෝ බඹලොව ගමන උදෙසා නොව සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කිරීම උදෙසා බව බුදුරජාණන් වහන්සේ වදාළ බව පේනවා. දෙව්ලොව බඹලොව යන ගමන නරකනේ. හැබැයි අපි මේ කාම ලෝකයේ කෙල සෙම්සොටු මල මුත්‍ර දහදිය වැගිරෙන මේ පිළිකුල් ශරීරයක් අතහැර ගන්න බැරුව මේ ඉක්මනින් දිරාපත් වෙන අර දෙවියා දැකපු විදිහට නම් උපදිනකොටම මැරෙනවා වගේ ජීවිත. දිරාපත් වෙන ලෙඩ වෙන කුණු වෙන ශරීර බොහෝම ඉක්මනින් වෙනස් වෙන භෞතික දේ. මෙබඳු දේ අත්හැර ගන්න බැරුව මේවට ඇලුම් කරන අපි දෙව්ලොව ගිහිල්ලා දෙව් සැපත ඉදිරියේ බණ අහන්නට හිත යොමු වේවිද කියන එක ගැටලුවක්. මෙතන තියෙන මේ ගඳ ගහන කුණු වැගිරෙන මේ පුංචි සම්පත් ඉදිරියේ සිත ගලව ගන්න බැරි අපි එබඳු දෙව් සැපතක් ළඟ නික්ලේශී වෙලා ඒ සියල්ල හැර දාලා ධර්මයේ අහන්න යමු වේදෝ කියන අදහස හිතා ගන්නත් අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙසේ නමුත් මේ සංසාර ගමනේ අපි ඕන තරම් දෙව්ලෝ බබලෝ උපන්නා. හැබැයි ඒ උපන් ආයු කර්ම ගෙවාගෙන නැවත වතාවක් පහළට ආවා. අපි කවුරුවත්ම බ්‍රහ්මයා නොවුණු, සක්‍රයා නොවුණු, දෙවියෙක් නොවුණු, චක්‍රවර්ති රජෙක් නොවුණු කිසිවෙක් නෑ. අපි ඒ හැම තනතුරක්ම දරලා තියෙන මේ භව ගමනේ. එනිසා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න නිසා අපට වදාලා ඒ ගමන නෙමෙයි කළ යුත්තේ. දෙව්ලොව බඹලොව ගමන උදෙසා සූදානම් වන එක නෙමෙයි. මේ ජීවිතය තුළ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි විජයග්‍රහණය. ඒ සඳහා තමයි ජීවිතය යොමු කරන්නට ඕන. ඒ සඳහා තමයි ජීවිතය මෙහෙවන්න ඕන. මොකද ඒක කරගන්න බැරි වෙච්ච නිසායි අපි සංසාර ගමනේ තිරසන්න වෙලා, ප්‍රේතිය අසුරය නිර්සත්තු වෙලා දුගති ආත්ම භාවල උපදින්නේ. මනුෂ්‍යාත්ම භාවලට ආවත් අඳගලු බිහිරි වෙලා, අංග විකල වෙලා, මන්ද බුද්ධික වෙලා, දුප්පතුන් අසරණයන් දිලින්දම් වෙලා බොහොම දුකටපත් වෙච්ච ජීවිත ගෙවන්න උනේ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න බැරි වෙච්ච නිසා. සක්කාය දෘෂ්ටිය කියන මේ එකම ධර්මය ඉවත් කරගත්තොත් එදායින් පසුව අපි කවදාවත්ම සසරේ දුගතියට යන්නේ නැහැ. සසරේ දුගතියට යන්නේ නැහැ ඒකාන්තයෙන්ම. අවිනිපාත ධම්මෝ පහළට වැටෙන්නේ නැහැ. ඒ සක්කාය දෘෂ්ටිය දුරු කරපු කෙනා අටවෙනි භවයකට යන්නේත් නැහැ. ඒ සක්කාය දෘෂ්ටිය දුරු කළ ආත්ම භාවයත්, එයින් හත්වෙනි ආත්ම භාවයත් කියන මේ උපරිම සීමාව තුළ සියලු සසර දුක් ගෙවාගෙන සෙසු මඟඵල අවබෝධයෙන් නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ සියලු දුකෙන් නිදහස් වන නිසා උතුම් වූ පරම සැපතට ඒකාන්තයෙන් ලං වෙන නිසා නියතෝ සම්බෝධි පරායන. නියත වශයෙන්ම ඒ පරම සැපතට ලං වෙන නිසායි බුදුරජාණන් වහන්සේ සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා සියල්ලටම වඩා, සියලු දෙයට වඩා ප්‍රමුඛතාවයේදී කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එදා අවධාරණය කොට වදාළේ. එහෙනම් ඒ දේශනාව ඒ දෙවියන්ට පමණක් නෙවෙයි, එතන හිටි අනෙක් පිරිස උදෙසා නෙමෙයි, මේ මුළු ලෝකයම උදෙසා, ඔබ අප උදෙසායි මේ දේශනාව උන්වහන්සේ මහා කරුණාවෙන් කළේ. එනිසා ඔබටත් මටත් ඒ බුදුරජාණන් වහන්සේ කළ නියමය අත් නොහැර භාවිතාවට ගතහොත් අපටත් මේ ජීවිතය තුළදීම ඔය කියන සක්කාය දෘෂ්ටියෙන් මිදිලා සතර අපායාදී දුගතියට ඒකාන්තයෙන් නොයන, නියත වශයෙන් සම්බෝධිය කරාම යන ඒකාන්ත සම්මත්ත නියත පුද්ගලයෙකු වීමේ, වාසනාවන්ත භාග්‍යවන්තයෙකු වීමේ හැකියාව අපි කාටත් තියෙනවා. දැන් එතනදී වචනයක් තියෙනවා සක්කාය. සක්කාය අරභයා ඇති දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය වෙනවා. සක්කාය කියලා කියන්නේ මොකක්ද? සක්කායෝ සක්කායෝ තිබන්තේ උච්චති. සාමීනි සක්කාය සක්කාය කියලා කියනවා. කුමකටද සක්කාය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ වදාළේ සක්කාය කියන වචනය උන්වහන්සේ නිර්වචනය කළේ පංචඋපාදානස්කන්ධාතිස්ස වචනීය. මේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම කියන තවත් නමක්. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සක්කාය කියන තැනට නමක් තමයි. එතකොට පංච උපාදානස්කන්ධය කිව්වත් සක්කාය කියලා කිව්වත් දෙකක් නොව එකක්මයි. ඊළඟට පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්දැයි විමසා බැලුවහොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය කිව්වේ දුකටම බව ඉන් කියවෙන. එතකොට මේ ශාසනයෙහි දුක යනුවෙන් යමක් හඳුන්වනවා නම් ඒ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයේ යම් යෙදුමක් යෙදුනේ නම් ඒ සක්කාය උදෙසායි. සක්කාය ආරම්භය යම් මගේ ආත්මය තෘෂ්ණා දෘෂ්ටිමාන මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම නැවත නැවත දුක හටගන්නට හේතුව සක්කාය සමුදය හැටියටයි බුදුරජාණන් වහන්සේ පනවා වදාරන්නේ. උන්වහන්සේ එක්තැනක දේශනා කළා, මහණනි මම නුඹලාට සක්කායත් සක්කාය සමුදයත් සක්කාය නිරෝධයත් සක්කාය නිරෝධ කරන පිළිවෙතක් දේශනා කරන්නෙමි කියලා. මේ චතුරාර්ය සත්‍ය වදාළ තවත් එක් න්‍යායක්. සක්කාය කියන තැනින් කියමුනේ දුක්ඛාරය සත්‍ය. සක්කාය සමුදය කියන තැනින් කියවුනේ සමුදයාර්ථය. සක්කාය නිරෝධය කියන තැනින් කියවුනේ නිරෝධාරය සත්‍ය. සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන තැනින් කියවුනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. චතුරාර්ය සත්‍යය ඒ කියවුනේ. තවත් තැනක අපිට හමු වෙනවා සක්කායං ඒකෝවන්තෝ. සක්කාය එක්කන්තය. සක්කාය සමුදයං ဒုတိයෝවන්තෝ. සක්කාය සමුදය දෙවැනි අන්තය. සක්කාය නිරෝධය මජ්ජේ මෙදුම් පිළිවෙත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය. එතකොට මේ අපට සක්කාය කියන වචනය හරි විදිහට අර්ථවත් කරගත්තනම් පංච උපාදානස්කන්ධේ දුක්ඛ දුක්ඛාරි සත්‍ය සමුදයාරි සත්‍ය නිරෝධාරි සත්‍ය මාර්ගාරි සත්‍ය ඒ වගේම අන්ත දෙක සක්කායන්තේ සමුදය සක්කාය සමුදයන්තය කියන මේ අන්ත දෙක ඒ දෙකට නොවැටි මැද සක්කාය නිරෝධය මේ ආදී බොහෝ දහම් කරුණු විනිශ්චය කරගෙන හඳුනාගෙන අපටත් මේ සක්කාය නිරෝධය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි පැහැදිලි කරගත්තා සක්කාය අරභයා ඇති දෘෂ්ටිය මම මගේ මගේ ආත්මය. විශේෂයෙන් සක්කාය දෘෂ්ටි කියලා කියනකොට මගේ ආත්මය වශයෙන් දැකීම විශේෂිත වෙනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන කියනකොට එතන වචන තුනක් කියවෙනවා. තෘෂ්ණා කියලා කියනකොට මගේ කියන අදහස. දෘෂ්ටි කියනකොට මගේ ආත්මය කියන එක. මාන කියලා කියනකොට මම. මම මගේ මගේ ආත්මය. මෙයින් මම මගේ කියන අදහස් දෙක අතහැරෙන්නේ අරහත් ඵලයේ දක්වා ලංවීමේදී, අරහත් මාර්ගයේදී සම්පූර්ණයෙන් ඒ අදහස් දෙක අතහැරෙන්නේ. අපි දන්නවා රූප රාග අරූප රාග තෘෂ්ණා වේශේෂයක් ඉතුරුයි. මාන උද්දච්ච අවිජ්ජා ඒ උද්දම් භාගය සංයෝජන පහම බිඳින්නේ අරහත් මාර්ගයේදී. හැබැයි සක්කාය දෘෂ්ටිය බිඳින්නේ සෝතාපන්න ඵලයට පැමිණීමේදී. ඒ කියන්නේ මගේ ආත්මය කියන ගත්ත අදහස ඉතුරුවක් නැතුවම අත්හැරෙනවා, සෝතාපන්න බවට පත් වෙනවා. මගේ ආත්මය කියන අදහස ඉවත් වෙනවා. මේ මගේ ආත්මය කියන අදහස ඉවත් කරගත්තා කියලා කියන්නේ සක්කාය දෘෂ්ටියෙන් මිදුණා කියලා. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි පහනාය කියන තැනින් අපිට වදාලේ අදුතරමින් සෝතාපන්න මාර්ගයේ ඵලයේ හෝ මේ ජීවිතයේ තුල ලැබී හැකි ඌයේ නම් ඒක තමයි අපි ලබාගත් මිනිස් ජීවිතේට වටිනාම අර්ථය එකතු කරගත් අවස්ථාව වෙන්නේ. ඒක තමයි අපි හැමෝගෙම ජීවිතවල ඒකායන ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය විය යුත්තේ. ඉතින් දැන් අපි කල්පනා කරලා බලමු මොකද්ද ඒ සක්කාය කියලා කියන්නේ කියලා. දැන් අපි පැහැදිලි කළා සක්කාය කියන වචනේ බුදුරජාණන් වහන්සේ අරුත් දැක්වේ පංච උපාදානස්කන්ධය කියන තැනින් කියලා. පංච උපාදානස්කන්ධය කියනකොට කුමක්ද? රූපෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධය, රූපෝපාදානස්කන්ධය, වේදනාපාදානස්කන්ධය, සංඤ්ඤාපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධය. මේ ස්කන්ධ පහ ගැන කතා කරනකොට මේ වචන ටික ඇහෙනකොට මොකක්ද අපට ඇති වෙන අදහස? අපට මෙවෙන අදහස මොකක්ද? අපේ සූ ධර්මයත් එක්ක අපිට බොහෝ වෙලාවට මේ ස්කන්ධ පහ, උපාදාන ස්කන්ධ පහ ගැන කියවෙනකොට අපේ හිතට නැගෙන්නේ මේ සවිඥානික වූ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වූ බඹයක් පමණ වූ මේ සිරුර, මමය කියන, මගේය කියන, අනුන්ය කියන, අනුන්ගේය කියන බඹයක් පමණ වූ සිරුර තමයි අපිට පංච උපාදානස්කන්ධයක් කියලා කියනකොට නිතතින්ම මතකයට නැගෙන, සිහියට නැගෙන චිත්‍රය වෙන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධයේ සක්කාය කියලා කියනකොට මෙන්න මේ බඹයක් පමණ සිරුරක් අත දිගු කරලා පෙන්වන්න පුළුවන් තැනක් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන ආකාරයෙන් නුවණින් විමසා බලපු කෙනෙකුට හමු වෙනවා. අපට තියෙනවා අවස්ථා දෙකක්. සම්මුති පරමාර්ථ කියලා අවස්ථා දෙකක් තියෙනවා. එක්සනික සන්තති කියලා අවස්ථා දෙකක් තියෙනවා. අපි බොහෝ වෙලාවට මේ පංච උපාදානස්කන්ධය, ඒ පංච උපාදානස්කන්ධය කියන වචනේ දීර්ඝ කළාම බෙදාගත්තාම ඒකේ අන්තර්ගතය වෙන්න ඕන, ඒ යෙදිලා තියෙන්න ඕන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. මොකද ඔය ටික කියලා තමයි බුදුහාමුදුරුවෝ අවසානයේට සංකිට්ඨේන පංචපාදානක්කන්ද කෙටියෙන් කියන්නේ නම් කෙටියෙන් කියන්නේ නම් ඒ කියන්නේ අර දීර්ඝව කියපු ටික ඔක්කොම එකතු කරලා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුක. එතකොට කෙටියෙන් කියපු ක්‍රමයයි පංච උපාදානස්කන්ධය. ඒ ටික පංච උපාදානස්කන්ධය කියන එක දීර්ඝව කිව්වොත් ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියන අර පද වැල කියන්න වෙනවා. එතකොට ඒ ටිකයි මේකේ තියෙන්නේ, මේ ටිකයි ඒ තියෙන්නේ. ඒ දෙකේ වෙනසක් නැහැ. අර කියපු දුක, දුක්ඛාරය සත්‍ය කෙටි කරලා කියපු ක්‍රමයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ අදහස අපට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි මේ සත්‍ය කිසියම් විදිහක වැරදි අර්ථකථනයක තමයි පිහිටලා ඉන්නේ. ඒක ලෝක සම්මතය තුළ සාධාරණයක් තියෙනවා. මොකද අපි දකින්නේ පුද්ගලයෙකුගේ ඉපදීම දුක හැටියට. පුද්ගලයෙකුගේ දිරීමයි ජරා දුක හැටියට දකින්නේ. පුද්ගලයෙකුගේ ලෙඩවීමයි ව්‍යාධි දුක හැටියට දකින්නේ. පුද්ගලයෙකුගේ මරණයයි මරණ දුක හැටියට දකින්නේ. පුද්ගලයෙකුගේ අප්‍රියන් හා එක්වීමයි දුක හැටියට දකින්නේ. පුද්ගලයෙකුගේ ප්‍රියදයෙන් වෙන්වීමයි දුක හැටියට දකින්නේ. පුද්ගලයෙකු කැමති දේ නොලැබීමයි දුක හැටියට දකින්නේ. එනිසා මේ පුද්ගල භාවයම පංච උපාදානස්කන්ධයේ හැටියට එහෙම් පිටින්ම අරගෙන තියෙනවා. මොකද අර වචනවලිනුත් අපි පුද්ගලයෙක්ම දකිනවා. එනිසාම පංච උපාදානස්කන්ධ කියන තැනකිනුත් අපි පුද්ගලයෙක්ම දකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි ගැඹුරෙන් අධ්‍යයනය කළ යුත්තේ අපි මේ පිහිටා සිටින තැන සත්‍ය නෑ, නිවැරදි නෑ. අපට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ වදහල ඒ සත්‍ය සොයා ගන්න. ඒ සත්‍ය සොයා ගන්න. කොහොමද අපි ඒ ඇත්ත හොයන්නේ? කොහොමද අපි ඒ ඇත්ත දකින්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ කළ දේශනාවන් විමසාම බලන්න වෙනවා. මොකද අපට පෞද්ගලික අර්ථයක්, පෞද්ගලික අදහසක් මේ දහමට එකතු කළ යුතු නෑ, එකතු කරන්නත් බෑ. එසේ නොකළ යුත්තා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිම අඩුවක් නැතුව සර්ව සම්පූර්ණව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අපට තියෙන්නේ යම් අර්ථයක් හොයාගන්න නම් දේශනාවෙන් දේශනාව සසඳන්න විතරයි. මේ දේශනාවට තවත් තැනක තියෙන දේශනාවක් එකතු කරගන්න විතරයි. එතකොට මේ සියලු අර්ථය මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව පංච උපාදානස්කන්ධය පිළිබඳව කළ දේශනාව අපට පිටකයේ සූත්‍රවලින්ම සූත්‍ර පිටකයෙන්ම ඒ අදහස බොහොම සරලව පහසුවෙන් ගන්න පුළුවන්. අපි ගත්තොත් මදුපිණ්ඩික සූත්‍රයේ වගේ එකක් මජ්ඣිම නිකාය. ඒකේ පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥාන. තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදන. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ප්‍රපංච කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන කියන අර සමුදේ පැත්තට යොදාගත්ත තවත් නම. ප්‍රපංච ප්‍රමාද කරන ධර්ම. සසරේ අපිව ප්‍රමාද කරන දේ තමයි ප්‍රපංච කියලා. තෘෂ්ණා දෘෂ්ටිමාන. එතකොට ඒ තෘෂ්ණා දෘෂ්ටිමාන නම් වූ ප්‍රපංච ධර්ම හටගන්නේ කොහොමද? යං විතක්කේති තම් පපංචේති. විතර්ක කළේ යම්සේද ඒ විතර්ක කළ විදියටයි ප්‍රපංච ධර්මයන්ගේ හට ගැනීම. හිතන්නේ මොනවටද? යං සංජානාති තං විතක්කේති. සංඥාවටයි හඳුනාගත් දෙයටයි කල්පනා කරන්නේ, විතර්ක කරන්නේ. හඳුනාගන්නේ කුමක්ද? යං වේදේති තං සංඥා. විඳින දෙයයි හඳුනන්නේ. යං වේදේති තං සංඥා. විඳින්නේ කුමක්ද? ස්පර්ශය උදයක්. ස්පර්ශයෙනුයි විඳීම. ස්පර්ශය හටගන්නේ කෙසේද? ස්පර්ශ ආයතන ඇති කල්ලි. එහේ රූපය චක්කු විඥානේ. එතකොට එහේ රූපය චක්කු විඥානේ කියන මේ හේතු තුනයි ස්පර්ශය බවට පත් කරන්නේ. ස්පර්ශයක් හැදුවේ. ස්පර්ශයයි වේදනාවක් හැදුවේ. වේදනාවයි හඳුනගත්. හඳුනාගත් දෙයටයි කල්පනා කළ. කල්පනා කළ දෙයට අනුවයි ප්‍රපංච ධර්ම ගොඩනැගෙන්නේ. ඒ ප්‍රපංච ධර්ම අනුවයි අපි සසරේ කර්ම රැස් කරගෙන පමා වුණේ. හොඳයි, දැන් බලන්න මේ දේශනාවේ අපට පැහැදිලි කරලා දෙනවා එසත් රූපයත් රූප උපාදානස්කන්ධය වේ කියලා. එසත් රූපය දෙකම දැන් අපි අර පුද්ගල භාවයෙන් මේ බඹයක් පමණ සිරුර රූපස්කන්ධයේ හැටියට ගතහොත් වරද්දක් තියෙනවා. ඇයි රූප උපාදානස්කන්ධයේ පනවලා තියෙන්නේ ආධ්‍යාත්මික කොටසෙන් විතරක් නෙමෙයි, බාහිර වූ රූපයත් එක්ක එකතු කරලා. මොකද ආධ්‍යාත්මික ඇහැ තිබුණට බාහිර රූපයක් ගැටුනේ නැත්නම් විඥානයක් උපදින්නේ. එහෙම නොවුනනම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නොවුනනම් විඳීමක් නැහැ. විඳීමක් නොවුනේ නම් හැඳිනීමක් නැහැ. හැඳිනීමක් නොවුනේ නම් විතර්කයක් නැහැ. කල්පනා කිරීමක්. විතර්කයක් නොවුනේ නම් ප්‍රපංචනේ. එනිසා මේ සියලු ධර්ම ගොඩනැගෙන්නේ අධ්‍යාත්මයත් බාහිරයත් අතර ඇතිවෙන එක්වීම නිසාමයි. අපි එක පැත්තක් අතහැරලා එක පැත්තක් විතරක් රූපස්කන්ධේ උපාදානස්කන්ධේ හැටියට ගත්තොත් අපට මේ දහම් න්‍යායම වරදිනවා. අද අපට නිවන වැරදිලා තියෙන්නේ මෙතන හඳුනා ගන්න බැරි වෙච්ච නිසා. සක්කාය හඳුනන්නේ නැතුව කොහොමද සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්නේ? පංච උපාදානස්කන්ධ දුක හඳුනන්නේ නැතුව කොහොමද දුක්ඛ සමුදය දිවා දමන්නේ? අපට නිරෝධය නිවන පමා වුණේ මේ ඇත්ත හරියෙන් හරියට දැනගන්න දෙකගන්න බැරි වෙච්ච නිසා. දැන් හිතන්න ගහක තියෙන අඹ ගෙඩියක්, වෙළඳ පොලේ තියෙන අඹ ගෙඩියක්, ඒ ඔන්නේ අතටම ගත්ත අඹ ගෙඩියක්, ඔය අඹ ගෙඩියේ රස දැනගන්න පුළුවන්ද? ඔය අඹ ගෙඩියේ රස දැනගන්න පුළුවන්ද එහෙන් බලලා නහයට ලං කරලා ඒක අතගාලා මිරිකලා රස දැනගන්න පුළුවන්ද? කොහොමදවත් මේ වෙනත් ක්‍රමයකින් රස දැනගන්න බෑ. ඒක ලෙව කාල බැලුවත් රස එන්නේ නෑ. අපට රසය කියන එක දැනෙන්න නම් ඒක කටින් හපන්නම ඕන. කටින් හපලම බැලුවේ නැත්තම් කොහොමද අඹ මිහිරි රසයක්ද අමිහිරි රසයක්ද, තිත්ත රසයක්ද පැණි රසයක්ද, මధుර රසයක්ද කටුක රසයක්ද කියලා දැනගන්නේ? අපට කිසියම් විඳීමක් ඇති කරගන්න බැහැ මේ දෙක එකට ගැටුනේ නැත්තම්, එකට හැපුනේ නැත්තම්. දිවයි මේ මාහිර අඹපලයයි දෙක එකට හැපුණේ නැත්නම්, එකට ගැටුනේ නැත්නම් අපට විඳීම හැඳිනීම අඹේ යන කල්පනාවක් අඹේ යන දැනගැනීමක් වෙන්නේ නැහැ. එතකොට උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ නම් විශේෂයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් හටගන්නේ නැහැ ආධ්‍යාත්මය හා බාහිරේ නොගැටි. බාහිරේ තියෙන සුවඳක් නාසයට නොගැටුනේ නම් අපට ඒ සුවඳ හඳුනගන්න බෑ. ඒක නාසයට ගැටෙන්න ඕන. බාහිරේ තියෙන සිනිඳු සුමුදු යමක් හෝ රළු ගොරෝසු යමක් හෝ ඇඟට ගැටුනේ නැත්තම් ඒක මුරුදු මොළොක්ද රළුද කටුකද කියලා හඳුනගන්න විදිහක් නෑ. එතකොට අපට යම් අරමුණක විඳීම් හැඳිනීම් කල්පනා කිරීම කියන මේ ක්‍රියාකාරකම් අප තුළ ගොඩනැගෙන්නේ නේ තනිව මේක පැත්තකින්. මේ දෙපැත්තක ගැටීමක් යෙදෙන්නම ඕන. එනිසා පංච උපාදානස්කන්ධ කියලා කියන තැන ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් සිතත් සිතුවිලිත් කියන මේ දෙපාර්ශ්වයම නියෝජනය වෙනවා. හැබැයි මේ දෙපාර්ශ්වයම නියෝජනය වෙනවා කියන කොටත් ඒක නිකම්ම බාහිරයේ තියෙන දේ මෙහෙට ගැටෙනවා නෙමෙයි. ඒකෙත් අපිට හඳුනාගත යුතු රහස් තියෙනවා. හඳුනාගත යුතු ධර්මතා තියෙනවා. ඇත්තටම අපට තියෙන රූපේමද පේන්නේ? තියෙන ශබ්දයමද ඇහෙන්නේ? තියෙන ගඳ සුවඳමද දැනෙන්නේ? තියෙන රසයමද දිවට දැනෙන්නේ? තිබෙන පහසක්මද දැනෙන්නේ? තිබෙන දේවල්මද හිතෙන්නේ? කියලා විමසලා බැලුවොත් අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු උත්තර අපට ලැබෙන්නේ. අපට කවදාවත්ම තියෙන රූපේ පෙනිලා නැහැ කියලා කිව්වොත් ලෝකෙට අදහන්න අමාරු වෙනවා ටිකක්. තියෙන શબ્දයක් අපි අහලා නැහැ කියලා කිව්වොත් ලෝකෙ විශ්වාස කරන එකක් නැහැ ඒකවර. තියෙන රසයක් තියෙන සුවඳක් විඳලා නැහැ කිව්වොත් ලෝකෙ පිළිගන්න එකක් නෑ. තියෙන පහසක් අපි විඳින්නේ නෑ, තියෙන දෙයක් හිතෙන්නේ නෑ කියලා කිව්වොත් ලෝකෙ එකවර පිළිගන්නේ නෑ. ඒත් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සැබෑව යථාර්ථය සොයා යන ගමනකදී අපට මේ ඇත්තක් බවම පේනවා. මේ ඇත්තක් බවම පිළිගන්න වෙනවා. කරුණු සාධක සාක්ෂි ඇතුව නිකන් නෙමෙයි. බුදුහාමුදුරුව අදාළ නිසා උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් නෙමෙයි. ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න වෙනවා. මොකද අපි හිතාගෙන ඉන්නවා බාහිරයේ තියෙන දේමයි පේන්නේ කියලා. පේන දේමයි එහෙ තියෙන්නේ. තියෙන ශබ්දෙමයි ඇහෙන්නේ, ඇහෙන ශබ්දෙමයි තියෙන්නේ. තියෙන ගඳ සුවඳ රස පහසමයි දැනෙන්නේ. තියෙන දේවල්මයි හිතට නැගෙන්නේ කියලායි අපි හිතන් ඉන්නේ. නමුත් ඒ ඇත්ත නෙමෙයි. මෙන්න මේ සත්‍ය කරුණු ටික අපට නුවණින් විසඳ ගන්න, විමස ගන්න පුළුවන් වුණොත් එදාටයි සක්කාය දෘෂ්ටි අතහැරෙන්නේ. එදාටයි මේ මගේ ආත්මය, මම මගේ කියන අදහසත් ලිහිල් වෙලා මගේ ආත්මය කියන අදහස සම්පූර්ණයෙන්ම දෘෂ්ටිය ඉවත් වෙන්නේ එදාට. දැන් අපි කොහොමද පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් සක්කාය එහෙම නැත්නම් දුක හැටියට බර හැටියට බුදුරජාණන් වහන්සේ තවත් වරක දේශනා කළ සක්කාය අන්තේ හැටියට දේශනා කළ මේ පැත්ත හඳුනගෙන අනිත් පැත්තටත් නොහැටි මැදද නොඇලී නොගැටි අපි නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මෙතන විතරයි අපිට හොයා ගන්න ඕන. මෙතන හඳුනාගත්තොත්, මෙතන තේරුම් ගත්තොත් එතනින් එහාට අපිට ගැඹුරක් නෑ. මේ න්‍යාය, මේ මාර්ගය තමයි දිගින් දිගටම එහාට පවත්වන්න වෙන්නේ. එනිසා අපි මහන්සි වෙනවා නම් මහන්සි වෙන්න ඕන මේ ටිකට විතරයි. මේ ටිකට විතරයි මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා මේ නුවණ අවදි කරගත්තොත් ඒ නුවණ නැවත නැවත පවත්වන්න විතරයි ඉතිරි මගඵල සඳහා, ඉතිරි ආශ්‍රවක්ෂය කිරීම සඳහා කළ යුත්ත වෙන්නේ. එහෙමනම් දැන් ඔබට මේ ජීවිතයේම සක්කාය දෘෂ්ටිය දුරු කරලා නිවන අපේක්ෂා කරනවා නම්, මගඵල අපේක්ෂා කරනවා නම් මෙන්න මේ ජීවිතයේ තුල මෙන්න මේ ප්‍රතිඵලය සොයා ගන්නට ඕන. මේ අදහස නිරවුල් කර ගන්නට ඕන. ඒ සඳහා අපි පසුගිය දවසක පුංචි උදාහරණයක්, නිදර්ශනයක් අරගෙන මේ අදහස පැහැදිලි කරලා දුන්න මතකයි. අපි නැවතත් මේ අදහස ඉදිරිපත් කරගත්තොත් අපි කැමරාවක ස්වභාවය පිළිබඳව නිදර්ශනයකට ගත්ත මතක ඇති. කැමරා ඇස විවෘත නම් කැමරාව ලෙන්ස් එක විවෘත නම් කැමරාවේ ඇස ඉදිරියේ බාහිර රූපයකුත් තිබේ නම් කැමරාවේ විද්‍යුත් ක්‍රියාවලියත් හොඳින් පවතී නම් එය ඩිජිටල් කැමරාවක් නම් කැමරාවේ පිටුපස තිරේ අපට චිත්‍රයක් දැర్శණේ වේවි. දකින්න චිත්‍රයක් හම්බ වේවි. දැන් බලන්න මේ කැමරාවේ තිරේ චිත්‍රයක් අපට දකින අවස්ථාව දක්වා දකින්න අපට චිත්‍රයක් හදලා දෙන්න වැය වෙලා තියෙන කාරණා මොනවද කියලා. බාහිරය තුල හිස් අවකාශය තිබුණේ නම් මේ චිත්‍රය හම්බ වෙන්නේ නැහැ. බාහිරය තුලත් කැමරා ඇස ඉදිරියේත් භෞතික රූපයක් තිබුණු නිසායි මේ චිත්‍රය හම්බ වෙන්නේ. හැබැයි බාහිර රූපයක් තිබුණත් කැමරාවේ ලෙන්ස් එක වහලා තිබුණා නම් ඒත් මේ චිත්‍රය හැදෙන්නේ නැහැ. එහෙනම් බාහිර රූපෙට විතරක් බෑ මේ කැමරා චිත්‍රයේ කැමරා තිරේ චිත්‍රයක් හදන්න. කැමරාවේ ලෙන්ස් එකක් විවෘත වෙලා තියෙනවා. කැමරාවේ ලෙන්ස් එකක් විවෘතයි බාහිර රූපයකුත් තියෙනවා. හැබැයි විද්‍යුත් ක්‍රියාවලිය අක්‍රියයි. එහෙම වුණා නම් පුළුවන්ද මේ චිත්‍රය හදන්න? ඒත් බෑ. එහෙනම් මේ චිත්‍රය නිර්මාණය කිරීම සඳහා අපට දකින්න යමක් දැන් කැමරාත්‍රයේ දැర్శණය වීම සඳහා කැමරා ඇස බාහිර රූපයේ විද්‍යුත් ක්‍රියාවලිය කියන මේ සාධක තුනම අඩු වැඩි නැතුව සමසමව දායක වෙලා තියෙනව නේද? ඒ සාධක තුන සමසමව වැය වුණේ නැත්තම් අපට මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. කැමරා තිරේ මේ චිත්‍රය අපට හම්බ වෙන්නේ නැහැ. දැන් බලන්න අපි දකින්නේ මොකක්ද? කැමරා තිරේ පිටුපස ඉන්න අපි කැමරා තිරේ දිස්වන චිත්‍රය දකිනවා. හැබැයි අපට කැමරා ඇස පේන්නේ නැහැ. කැමරා ඇස ඉදිරියේ තියෙන රූපේ සමහර වෙලාවට පේන්නේ නැහැ. ඒක විද්‍යුත් ක්‍රියාවලිය පිළිබඳවත් එච්චර ලොකු දැනුමක් අවබෝධයක් වැටහීමක් පෙනීමක් නැහැ. හැබැයි අපි නොදන්න නොපෙනෙන කාරණා තුනක් එකතු වෙලා අපට දකින්න යමක් සලස්සලා තියෙනවා. දැන් බලන්න අපි මේ සිදුවීම තුල දකින්නවා කියන කාරණාව දැන් වෙනවා. දැන් හිතන්න අපේ ඇසට යමක් හමු වෙච්ච වෙලාව. දැන් අපිට යමක් දකින්න පුළුවන් තැනට හදන්න සාධක තුනක් වැය වෙලා තියෙනවා කැමරාව තුල. මොකක්ද ඒ සාධක තුන? කැමරා ඇස බාහිර රූපයේ විද්‍යුත් ක්‍රියාවලිය. මේ සාධක තුන සමසමව වැය වෙලා දකින්න චිත්‍රයක් අපට හදලා තියෙනවා. දැන් මේ චිත්‍රය කැමරා ඇස නෙවෙයි. මේ චිත්‍රය කැමරාවේ විද්‍යුත් ක්‍රියාවලිය නෙමෙයි. මේ චිත්‍රය බාහිර රූපේද නොවේ. බාහිර රූපේනම් කෙස්ලොම් නියදත් සම්මස්නාරාදී සතර මහා ධාතුන්ගෙන් හටගත් ආහාරයේ නියපෙන එකක් වේ. හැබැයි කැමරාතිරේ අපට හම්බ වෙලා තියෙන චිත්‍රය ඒ කිසිදු ලක්ෂණයක් පේන්නේ නැහැ. දැන් ඔන්න ඔය උපමාවෙන් අපි දැක්වන්නේ එසත් රූපයත් චක්කු විඥාණයත් එකතු වෙලා ස්පර්ශේ මේ තුන් දෙනාගේ එකතු වෙන්නේ කැමරා ඇසත් බාහිර රූපියත් විද්‍යුත් ක්‍රියාවලියත් කියන මේ තුන්දෙනාගේ ස්පර්ශය තුන්දෙනාගේ එකතුවෙන් යමක් හදුවා චිත්‍රයක් හදුවා. දැන් ඒ චිත්‍රය ගැන ඕන විදිහට කැමති කැමති විදිහට විඳින්න පුළුවන් අපිට. ඒ චිත්‍රයට අපිට නමක් යොදන්නත් පුළුවන්. අපි හිතමු අපි යම් කෙනෙකුගේ නමක් එකට යෙදුවා කියලා. ඒ චිත්‍රයෙන් අපි දකින්නේ අම්මා කියලා අපි දුටුවා කියමු. දුව කියලා පුතා කියලා දුටුවා කියමු. නමකුත් අපි යදාගත්තා. හැබැයි දැන් අපට මෙන්න මේ ක්‍රියාවලිය සමකර ගන්න වෙනවා. සක්කාය පංච උපාදානස්කන්ධ කියන සීමාවට. පංච උපාදානස්කන්ධ සීමාවට මේ ටික සීමා කරගන්න. දැන් කැමරාවේ චිත්‍රයක් අපට දැర్శනේ වෙනකන් ඒ සිදුවීම කවුරුවත් කළත් නෙමෙයි. ඉබේ හටගත්තත් නෙමෙයි. කැමරාවේ නිර්මාපකයා විසින් යම් නිර්මාණයක් කරලා තිබුණා කැමරා ඇසට යමක් ලැබුණොත් මේ ආකාරයෙන් මෙහි ක්‍රියාකාරීත්වය වෙන්නේ. අතීත කර්මය විසින් කළ කාර්යය වගේ කිසියම් ක්‍රියාකාරීත්වයක් ඒක තිබුණා. දැන් ඒ ක්‍රියාකාරීත්වය තුළ දැන් අපට පෙනෙන්න යමක් සැලැස්සුවා. පෙනෙන්න යමක් සැලැස්සුවා. දැන් අපට පැහැදිලි පෙනෙන දෙය කැමරාතිරේ හමු වෙච්ච චිත්‍රය අර කියන හේතු ටිකට අයිති නෑ. කැමරා ඇස කියලා කියන්නත් බෑ, බාහිර රූපය කියන්නත් බෑ, විද්‍යුත් ක්‍රියාවලිය කියන්නත් බෑ. හැබැයි ඒ හේතු ටික යෙදුනේ නැත්තම් මෙහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ හේතු ටික වැය වෙච්ච නිසාමයි, ඒ හේතු ටික යෙදුණු නිසාමයි මෙහෙම චිත්‍රයක් අපිට හම්බ වුණේ. දැන් අපට මේ චිත්‍රය ගැන විවිධ විදිහට හිතන්න පුළුවන්. දැන් ওই චිත්‍රය ගැන විවිධ විදිහට හිතන්න පුළුවන්. දැන් අපි කියවන්නේ යම් විතක්කේති තම් පපංචේති කියලා මදපිණ්ඩික සූත්‍රයේ. යම් යම් විදිහකට හිතන්නේ හිතන හිතන විදිහටයි ප්‍රපංච වෙන්නේ. එතකොට අපට හිතන්න පුළුවන් ප්‍රපංච වෙන විදිහට හිතන්නත් පුළුවන්, ප්‍රපංච නොවෙන්නත් හිතන්න පුළුවන්. ප්‍රපංච ඇති වෙන විදිහට හිතන්නත් පුළුවන්, ප්‍රපංච නොවන විදිහට හිතන්නත් පුළුවන්. ප්‍රපංච නොවන විදිහට හිතන්න පුළුවන් නම් ඒක තමයි හරි විදිය. සම්මාදිට්ඨි, සක්කාය දෘෂ්ටිය දුරු වීම, සක්කාය දෘෂ්ටියෙන් මිදීම සම්මාදිට්ඨිය වෙන්නේ. වැරදි විදිහට හිතුවොත් ප්‍රපංචේති, ප්‍රමාද කරන ධර්ම තමයි හටගන්නේ. දැන් බලන්න මොකද්ද මේක වැරදි විදියට හිතීම, හරි විදියට හිතීම? මේ චිත්‍රය දිහා බලාගෙන අපට පුළුවන් පුද්ගලයෙක්ව නිර්මාණය කරගන්න. අපි හිතමු දැන් මේ කැමරාවේ තිරේ හමු වෙන මේ චිත්‍රය අපි නම් කරන මේ අහවල් කෙනා. මේ අහවල් කෙනා කියලා අපි නමකින් නම් කරනවා. අපි හිතමු සමන් කියලා අපි නම් කළා කියලා. මේ ඉන්නේ සමන් කියලා නම් කළා. සමන් කියලා නම් කිරීම දක්වාම සමන් කියලා දැන් නම් කිරීම දක්වාම ආවත් එතනින් එහාට නොයන්න පුළුවන් නම් නිවැරදි නිර්දෝෂී. එතනින් එහාට ගියොත් තමයි වැරද්ද. දැන් අපි චිත්‍රය අපි හිතමු තවත් පහසුවට අපි ගත්තොත් මේ බිත්තියේ අපි චිත්‍රයක් ගෙනහැල්ලා ඉල්ලනවා. චිත්‍රයක් ගෙනහැල්ලා ඉල්ලනවා. දැන් ඒ චිත්‍රය දිහා බලලා අපි ඒ චිත්‍රය ගැන විස්තරයක් කරනවා. ඒ චිත්‍රයේ තියෙනවා ඈතින් මහ මුහුද තියෙනවා. මුහුදු වෙරළ තියෙනවා. පොල් ගස් තියෙනවා. ඒ වෙරළේ කට්ටිය සෙල්ලම් කරනවා. පුංචි ළමයි ඉන්නවා. ඈතින් ඉර බැහැගෙන යනවා. නොයෙක් දේ ගැන අපට ඒ චිත්‍රය දිහා බලලා අරුද්දක් වන්න පුළුවන්. හැබැයි අපි මේක චිත්‍රයක් කියන සීමාවේ හිටියෝ කිසි දෝෂයක් නෑ, කිසි වරදක් නෑ. හැබැයි අපි චිත්‍රයක් කියන හඳුනා ගැනීම නොකොට එහිදී මුලාවකට පත්වෙන ස්වභාවයක් වුණ අන්න එතන වරදින. දැන් අපි හිතමු අපි මේ බිත්තියම අරගමු. මේ බිත්තියේම අපි ගල් ගඩොල් වැලි සිමෙන්ති එකතු කරලා බිත්තියක් බැඳලා ඒකේ හුණු පිරියම් කරලා තීන්ත ගෙනහැල්ලා පින්සලක් අරගෙන අපි කෙනෙකුගේ අපේ මහත්මයාගේ චිත්‍රය අඳිනවා. මෙතන රූපයක් අඳිනවා. එන්දාම දැන් චිත්‍රයක් ඇඳා. දැන් මේ චිත්‍රයේ මොනවද තියෙන්නේ? චිත්‍රයේ මොනවද තියෙන්නේ? ගල් ගඩොල් වැලි සිමෙන්ති තියෙනවා. ඒ මත තැවරුණු තීන්ත ටිකක් තියෙනවා. වර්ණ සංයෝජනයක් තියෙනවා. වර්ණ කීපයක් තියෙනවා. ඒ හැරෙන්න එතන සත්වයේ පුද්ගලයේ කෙනෙක් හම්බ වෙන්නේ නැනේ. පවතින දේ මොකක්ද? ගල් ගඩොල් වැලි සිමෙන්ති හා තීන්ත ටික. හැබැයි දැන් අපි මේ චිත්‍රය අපේ යහවල් මහත්මයාගේ මහත්මයාගේ රූපය කියලා බලන්න පුළුවන්. හැබැයි දැන් අපි මේ රූපය අපේ මහත්මයාමයි, ඒ මහත්යාමයි කියන තැනකට ආවොත් බලන්න වැරද්දක් නැද්ද කියලා. දැන් අපි මේ ඉන්නේ අපේ මහත්යා කියලා කියනකොට, මේ ඉන්නේ සමන් කියලා කියනකොට අපිට මේ චිත්‍රයේ සමන්ම වෙලා, චිත්‍රයේ සමන්ම වෙලා. දැන් අපි සමන් කියපු තැන පවතින දේ ගල් ගඩොල් වැලි සිමෙන්ති තීන්ත සත්පුද්ගල භාවයෙන් තුරයි. අනාත්ම වූ ධර්මතාවයක් එහි ඇත්තේ. දැන් සත්වයේ සමන්‍ය කියන පුද්ගලයෙක්ව නිර්මාණය කරගත්තේ කවුද? අපි. පුද්ගලයෙක්ව නිර්මාණය කරගත්තේ අපි. දැන් අපිට පුළුවන් ඒ තමා තුළ උපන් අදහස, ඒ චිත්‍රය දැකලා තමන් තුළ සමන් කියන අදහස උපන්නා. හැබැයි උපන් අදහස එහෙට අයිති නෑ කියලා මේ දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් හරි, සක්කාය දෘෂ්ටියෙන් මිදුණා. හරි සරලයි. හැබැයි එහෙම බැරි වුණොත් තමා තුළ උපන් අදහසින් අර චිත්‍රය දිහා බැලුවොත්, චිත්‍රය නිසා සමන්‍ය යන අදහස තමා තුළ උපදින්න පුළුවන්. ඒක සාධාරණයි. ඒක දෝෂ නැහැ. ඒක සක්කාය දෘෂ්ටිය නෙමෙයි, ඒක සක්කාය. සක්කාය දෘෂ්ටිය වෙන්නේ තමා තුළ උපන් අදහසින් මේ චිත්‍රය බැලුවොත්. මේ ඉන්නේ සමන්මයි. දැන් අර තියෙන ගල්ගඩොල් වැලිසිමින්ති තින්ත ටිකයි තමා තුළ උපන් අදහසයි දෙක එකතු කළොත්. මේ ඉන්නේ සමන්මයි. දැන් සමන් දිහා බලලා රාගික වෙන්න පුළුවන්. සමන් දිහා බලලා තරහ වෛරයක් ගොඩනගා ගන්න පුළුවන්. සමන් හරි ලස්සනට ඉන්නවා, හරි හොඳ කෙනෙක් කියලා සමන් ගැන ගුණාගුණ කතා කරන්න පුළුවන්. දැන් බලන්න සමන් ගැන හිතන්න හෝ යමක් කියන්න හෝ කරන්න හෝ හිතන කියන කරන යමක් ගොඩනැගුණා නම් සමන් ගැන. දැන් සමන් කියලා ගත්තේ මොකද්ද? වෙන් කරගන්න දෙපැත්ත. පවතින දේ මොනවද? ගල්ගඩොල් වෙලිසිමින්ති තීන්ත ටික. සමන් කියන අදහස උපන්නේ තමන් ළඟ. දැන් තමා තුළ උපන් අදහස මා තුළයි උපන්නේ. මේ සමන් කියන අදහසක් උපන්නා කියන මේ සංකල්පය හඳුනගන්න බැරි වුණොත් ඒ සංකල්පයෙන් අනේකට කියන දෘෂ්ටි කියලා. ඒ සංකල්පයෙන් අරක දිහා බැලුවොත් ඒක සමන්මයි. ඒක සමන්මයි. අන්න දැන් අර ගල්ගඩොල් වෙලිසිමින්ති තීන්ත ටිකයි තමන්ගේ අදහසයි දෙක එකතු කළා. දැන් තමන්ට පේන්නේ සමන්ම. දැන් සමන් ගැන ගුණාගුණ කියන්න, සරාගී වෙන්න, සදෝසී වෙන්න, නොයෙක් දේ කියන්න, නොයෙක් දේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. සක්කාය දෘෂ්ටිය කියලා කියනකොට ඔන්න ඔය වගේ අදහස්. අර චිත්‍රය කැමරාතිරේ ගත්ත චිත්‍රයත් අපි ඔයිට සමානවමයි අපි ගත්තේ. කැමරාතිරේ කැමරා ඇස බාහිර රූපයේ විද්‍යුත් ක්‍රියාවලිය හා ඒ ටික අපි ගත්තොත් බිත්තිය වගේ. ඒ බිත්තිය ඇඳපු චිත්‍රය වගේ අපට කැමරාතිරේ හම්බ වෙලා තියෙන චිත්‍රය. දැන් අපට බිත්තියවත් චිත්‍රයවත් කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි, සත්වයෙක් නෙමෙයි. හැබැයි අපි මේ චිත්‍රය දිහා බලනවා මේ හවල් කෙනා. මේ අහවල් කෙනා එකෙන් අදහස තමන් තුළ උපදින අහවල් තැන, අහවල් ගහ, වැල, මල, ගඟ කියන අදහස උපදින්න පුළුවන්. මේ කැමරා විතරේ දිහා බලාගෙන මේ අහවල් කෙනාය, අහවල් තැනය, අහවල් ගඟය, වැලය, ගහය, මලය කියන අදහස උපදින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන් තුළ උපන් අදහස එහෙට අයිති නෑ කියන, තමා තුළ උපන් අදහස තමා තුළම ඉපද නිරුද්ධ වෙනවා. තමා තුළ උපන් අදහස අර චිත්‍රයට අර පැත්තට අයිති නෑ කියන දෙක වෙන් කරගන්න බැරි වුණොත්, වෙන්වෙන්ව හඳුනගන්න බැරි වුණොත් සක්කාය අන්තයේ චිත්‍රය දක්වා සක්කාය අන්තයේ හඳුනගන්න බැරි වුණොත් ඒ චිත්‍රයත් චිත්‍රය හට ගැනීමට හේතු තමන් තුළ උපන් අදහසක්. මේ ටික සක්කාය. මේ ටික එනකොට පංච උපාදානස්කන්ධය. එතකොට මේ ටික හඳුනා ගන්න බැරි වුණොත් තමා තුළ උපන් අදහසින් නැවත අර දිහා බැලුවොත් අන්න කර්ම විඥානයේ පිහිටලා. එතකොට අර චිත්‍රය බලන්නේ පුද්ගලයෙක් කියන අදහස. ඒ චිත්‍රය තමාගේ ඇහැට ගැටිලා තමා තුළයි සමන් කියන අදහසක් උපන්නේ. දැන් සමන් කියන අදහස බලවත් වෙනවා ඒ ඉන්නේ සමන්මයි කියන නියමයට යන. දැන් එතකොට කැමරා ඇස තිරය විද්‍යුත් ක්‍රියාවලිය මේ ඔක්කොම සමන් වෙලා. ඊළඟට අපි එයාගේ ලස්සනාව ලස්සන හොඳ නරක නොයෙක් දේවල් සිහි කරගෙන කැමරාවේ චිප් එකට ගන්නවා වගේ චිප් එකට ගත්තාම අපිට ඕන වෙලාවක සිහි කරගන්න පුළුවන් ඕන වෙලාවක බලන්න පුළුවන් ඒ වගේ තමයි අපි අර චිත්‍රයට නමක් පනවගෙන නමක් අදහසක් උපදවගෙන ඒ අදහසින් ඒ දෘෂ්ටියෙන් ඒ රූපයේ දිහා බැලුවොත් ඒකාන්තයෙන් එයා සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියටමයි පේන්නේ. ඒ සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියට පේන දකින බව තමයි සක්කාය දෘෂ්ටි. ඉතින් මෙන්න මේ සක්කාය දෘෂ්ටිය බිඳ ගන්න මේ දෙපැත්ත වෙන් කර ගන්න පුළුවන් වුණොත් සක්කාය සක්කාය සමුදය දෙපැත්ත හඳුනගෙන මේ දෙකටම නොවැටි මැද ඉන්න පුළුවන් වුණොත් අන්න අපට මේ ජීවිතයේ නිවීමේ සැනසීමේ මඟ හමු වුණා වෙනවා. ඉතින් මම දන්නේ නැහැ මම මේ කියපු ටික තේරුම් ගත්තද කියලා. තේරුම් ගන්න උත්සාහ කරන්න. නොතේරුණා නම් ආපහු නැවත අහන්න. නැවත අහන්න විමසන්න. පුළුවන් වෙලාවක ඔය ටික තමයි මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න සක්කාය සක්කාය සමුදයන්ත තේරුම් ගන්න පඤ්චපාදානස්කන්ධේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හොඳටම පැහැදිලි කරලා කියන්න තියෙන ටික. ඔය නිදර්ශන ටිකත් එක්ක හොඳට බලන්න. කැමරාවේ අපට හම්බ වෙච්ච චිත්‍රය සත්පුද්ගල නොවන චිත්‍ර මාත්‍රයක්. අර බිත්තිය ඇදපු චිත්‍රය චිත්‍ර මාත්‍රයක්. එතන සත්පුද්ගල බවක් ඇත්තෙම නෑ. හැබැයි ඒ චිත්‍රය දිහා බලලා මට මේ ඉන්නේ හවල් කෙනායි කියන අදහසක් උපදින්න පුළුවන්. ඒ පෙර ආශ්‍රවයන් එක්ක මට ඒ අදහස උපදින්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. දිට්ඨ සුතමත විඤ්ඤාත දැනගැනීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි දැනගැනීම තමා තුළ උපන් අදහස අර චිත්‍රයට අයිති නෑ කියලා ඒ දෙක වෙන් කරගන්න විතරයි ඕන. මා තුළ මේ අදහස උපන්න මේ අදහස එහෙට අයිති නෑ කියන දෙපැත්ත වෙන් කළ තැන සක්කාය දෘෂ්ටියනේ. අර චිත්‍රයේ දිහා පුද්ගලයෙක් හැටියට බලන්නේ. ඒ පුද්ගලයා දිහා බලලා රාගික වෙන්න බෑ, ද්වේෂසහගත වෙන්න බෑ, කුසල කුසල් කරන්න බෑ, පින්පව් කරගන්න බෑ, සතුටු වෙන්න අසතුටු වෙන්න බෑ, අඬන්න හිනා වෙන්න බෑ. එතකොට චිත්‍රයේ රස විඳින්න පුළුවන්. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. එනිසා ඔය ටික ගැන හිතන්න තේරුම් ගන්න. ඉතින් මම බොහෝ වෙලාවක් දැන් ගත කළා. ඉතින් අද දවසේ අපි මේ වෙලාවේදී මේ එකතු කරගත්ත කුසලය මේ ධර්මඥානය අපට මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ලෝතුරු මඟ ඵල නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවායි සාදු ප්‍රාර්ථනා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. මේ උතුම් ධර්ම ශ්‍රවණයේ තුලින් ධර්ම දේශනාව තුලින් ධර්ම දානයේ තුලින් අපි අත්පත් කරගත් උතුම් කුසලයේ මත දිනක බුදු වලක් සනසන ආරි මෛත්‍රියේ නාත මිත් බෝසතුන් නැතුළු බුදු බෝසත්යන් වහන්සේලාට තල්පී ශාක්‍ය මහේ ශාක්‍ය මේ ගෘහ වස්තු ආදියට ජීවිතවලට අධිගෘහිත දෙවියන් අනුමෝදන් වෙත්වා. පිනින් සතුටු වන දෙවියන්ගේ දිවෙනස දිවෙනත දිව කරුණා පින්වතුන් කෙරෙහි එලීමින් බැලීමින් පවත්නා අපලවදුරු කරදර මාදක මගහරවා ආරක්ෂා සම්පත්තිය සලසාලත්වා මගනු මග පාදා දෙත්වා යහපතෙහි පිහිටුවත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මහා අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා තම තමන් නමින් නැසී මිය පරලෝකීය කුල පරම්පරාගත අපේ ආදරණීය ඥාතිවරුද මේ පින්ගෙන සැපතට පත්වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව වහවා උතුම් ලෝතුරු සුවයෙන් සැනසේවායි සාදු කියලා. තම තමන්ටත් හැදුවයට ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන්ගේ අනුභාවේ ආශිර්වාදය කරන කොටගෙන පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූදුරු බාධක මගහැරේවා, තුරුවාන්තරාවන් දුරුවයේවා, නිදුක් නිරෝගී බව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසිල්ල උදාවී සියලු ලෞකික ලෝකෝත්තර උතුම් ප්‍රාර්ථනාවන් සිද්ධ වේවා. මෙලව ජීවිතී කරන කියන රැකී ආරක්ෂා විලේලදාම් ගොවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා. භව ගමනේ සරණාතුරු නරකාදී දුගතිමයකට සාපිපාසාදී දුකකට නොපෙමින දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම්මග අසාගෙන ලෝතුරු මග පල නිවනින් සැනසීමටද මේ උතුම් පින අපි හැමට හේතු ආසන පාරමී වේවායි සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනි චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජති.